අපොස සාමාන්‍ය පෙළ කඩඉමට මුහුණ දෙන්න බලාගෙන ඉන්න ආදරණීය දුවේ පුතේ, ජීවිතයට තව තවත් අත්දැකීම් ටික ටික එක්කාසු කරන පුංචි ඔයාලට දැනුමෙන් සන්නද්ධ වෙන්න සහයක් වෙන්න ඔන්න අපි අදත් ආවා. අත්දැකීම් ප්‍රතිනිර්මාණය කියන පාඩම ගැන වැඩිදුරටත් කතා කරන්න. මේ පාඩම ඉදිරිපත් කරන මම මාර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යනි DGK සුරන්දි දිල්රුක්ෂි. හොඳයි, අපි කතා කරමු පුතේ. සාහිත්‍යකරුවෙක්, සාහිත්‍ය නිර්මාණයක් කොහොමද ඒ නිර්මාණයක් ගොඩ නැගෙන්නේ කියන කාරණා සම්බන්ධයෙන්. සාහිත්‍ය නිර්මාණයකින් සිදු කෙරෙන්නේ නිර්මාණකරුවා තමන් විඳින ලද අත්දැකීම වගේම සමාන මානසික තත්ත්වයක් නිර්මාණය ආස්වාදනය කරන තැනැත්තා, ඒ කියන්නේ සහෘදයා, එහෙමත් නැත්නම් පාඨකයා, එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයා, එහෙමත් නැත්නම් ශ්‍රාවකයා, මෙන්න මේ කෙනෙකුගේ මනසෙහි ජනිත කරවීම. මේ සඳහා නිර්මාණකරුවා විවිධ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කරනවා. මෙන්න මේ ප්‍රතිනිර්මාණය සඳහා ලබා ගන්න අත්දැකීම් ආකාර තුනකට තමයි ලබා ගන්නෙ. අත්දැකීම් ලබා ගන්න පළමුවෙනි විදිය තමයි තමන් විසින් ලබන අත්දැකීම්. ඒ කියන්නේ ඒ අත්දැකීම තමන් අහපු, තමන් දැකපු, තමන් වින්දනය කරපු එකක් වෙන්නට ඕන. ඊළඟ අත්දැකීම් ලබා ගන්න ක්‍රමය තමයි ඒක වෙනත් කෙනෙකුගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි මාධ්‍ය, පුවත්පත් මේ වගේ අංශ ඔස්සේ ලබා ගන්නා අත්දැකීම්. මෙන්න මේ ආකාර ත්‍රිත්වයටම සාහිත්‍යකරුව අත්දැකීම් ලබා ගන්නවා. ඒ අත්දැකීම් විඳ ගන්නවා. හැබැයි ඒ විඳපු අත්දැකීම ඒ ආකාරයටම ඉදිරිපත් කරන්නේ නැහැ. ඒවා වින්දනාත්මකව අර්ථයක් උපදින විදිහට නැවත සකස් කිරීම තමයි ප්‍රතිනිර්මාණය කියලා කියන්නේ. එහෙමනම් සාහිත්‍යකරුවගේ කාර්යභාරය වෙන්නේ පාඨකයා, ශ්‍රාවකයා, ප්‍රේක්ෂකයා, සහෘදයා මින් පෙර කිසිදාක නොවිඳි අත්දැකීමක් ඉදිරිපත් කිරීම. ඒ අත්දැකීම තුළට ජීවිතය එකතු කරමි. එතකොට මේ පාඨකයා මේ නිර්මාණය වින්දනය කරන්නේ මින් පෙර කිසිදාක නොවිඳි අත්දැකීමක් වින්දනය කිරීමේ අරමුණි. අපි ඉස්සෙල්ල කිව්වා සාහිත්‍යකරුවා තමන් ගත්ත අත්දැකීම ඒ විදිහටම ඉදිරිපත් කරන්නේ නැහැ. එයා ඒ අත්දැකීමට තමන් විසින් මවාගත්ත පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරනවා. ඒ එකතු කරන දේවල් වලට තව ලස්සන කැටයම් කෑලි ටිකකුත් එකතු කරනවා. හරියට වෙසක් කූඩුවක් වගේ. අත්දැකීම කියලා කියන වෙසක් කූඩුවේ පට්ටම නම් ඒක රසවත් කරන්න විවිධ දේවල් එකතු කරනවනේ අපි. රැලි දානවා, බල්බ් දානවා, සවරම් කපනවා, කැටයම් කපනවා. අන්න ඒ වගේ හොඳ කලා නිර්මාණයක් බිහි වෙන්නේ අත්දැකීමක් ප්‍රතිනිර්මාණය කිරීම තුළින්. හොඳ කලා නිර්මාණයක් බිහිවීම සඳහා අත්දැකීම් එක්කම මෙන්න මේ පරිකල්පනයත් නිර්මාණයට යොදා ගන්නට ඕන. එතකොට මේ නිර්මාණයට යොදා ගන්නා අත්දැකීම මීට පෙර නොඇසූ එකක් වෙන්න ඕන. ඒ වගේම අපූර්වත්වයෙන් යුක්ත වෙන්නත් ඕන. අපි නිතර දෙවේලේ දකින, නිතර දෙවේලේ අත්විඳෙන සුලභ සරල අත්දැකීම් වලින් අපිට ආස්වාදයක් ජනිත වෙන්නේ නැහැ. නිර්මාණකරුව කරන්න ඕනේ උචිත අදාළ දේ විතරක් තෝරගෙන පරිකල්පනයෙන් ඒක විචිත්‍රවත් කරන එක. කලාකරුව අපේක්ෂා කරපු අරමුණ ඒ විදිහටම පාඨකයා තුළ, ශ්‍රාවකයා තුළ, ප්‍රේක්ෂකයා තුළ, සහෘදයා තුළ ජනිත වෙනවා නම් අන්න ඒකට කියනවා දරුවනේ සහානුභූතිය කියලා. ඒකෙදි සිද්ධ වෙන්නේ නිර්මාණකරුවා සහ ඔහුගේ අනිත් ප්‍රාර්ශවය ආකල්පමය වශයෙන් සමානකමකට, ආකල්පමය වශයෙන් සමාන තත්ත්වයකට එළඹීම. උසස් රසිකයා කලාකරුවා හා සමාන හදවතක් ඇත්තේය කියන අදහසින් තමයි පුතේ අපි සහෘදයා කියලා කියන්නේ. ඒත් එක්කම හොඳ නිර්මාණයක් බිහිවීම සඳහා අත්දැකීම් එක්කම පරිකල්පනයත් එක්කම තව පුංචි පුංචි කාරණා කීපයකුත් සාහිත්‍යකරුව භාවිතා කරනවා. ඒත් එක්කම සාහිත්‍යකරුවගේ පරමාර්ථය වෙන්නේ පුතේ රස ඉපදවීම. අපි සාමාන්‍ය ලෝකයේ අඳුනගන්නේ පංචේන්ද්‍රියන් ඇසුරු කරගෙන. එතකොට අපි ඒක තව කෙනෙකුට කියන්නේ වාර්තාවක් විදිහට. නමුත් සාහිත්‍යකරුවා මේ ලෝකය මවාගන්නේ තමන්ගේ මනස තුල. එතකොට මේක සැබෑ ලෝකයෙන් ගන්න අත්දැකීම මනස තුල ප්‍රතිනිර්මාණය කළා සාමාන්‍ය ලෝකයට දෙන්නේ රසවත් කාව්‍යෝක්තිත් එක්ක. ඒක පරිශීලනය කරනකොට සහෘදයාගේ හිත තුල අර අත්දැකීම සම්බන්ධයෙන් පෙර නොවූ විරෝ රසයක් උපදිනවා. මෙන්න මේ රස කියලා කියන්නේ අපේ දිවට දැනෙන රස නන් නෙවෙයි. මනසේ ඇතිවෙන හැඟීම්. සමහර විට අපිට බයක් දැනෙන්න පුළුවන් මොකක් හරි සාහිත්‍ය නිර්මාණයක් කියවනකොට. එහෙම නැත්නම් පරිශීලනය කරනකොට අපිට පිළිකුලක් දැනෙන්න පුළුවන්. කරුණාවක් දැනෙන්න පුළුවන්. විස්මයක් දැනෙන්න පුළුවන්. වීරත්වයක් දැනෙන්න පුළුවන්. මේක සංස්කෘත අලංකාරවාදීන් කියනවා නව නළු රසය කියලා. ඒ වගේම පුතේ මේ සාහිත්‍යකරුවා සැබෑ ලෝකයේ දකින්නේ අපි දකින විදිහට නෙමෙයි. අපිට සාමාන්‍යයෙන් ඉරපායන එක බොහොම සරල සිදුවීමක් වුණාට සමහර විට කවියෙකුට ඒක විශේෂ සිදුවීමක් වෙන්න පුළුවන්. ඔයාලා සාහිත්‍ය රසාස්වාද විෂය හදාරන කෙනෙක් නම් ඔයාලට මතක ඇති උදය කියලා පද්‍යපන්තියක් තියෙනව සිරිගුණ සිංහ මහතාගේ. මේ උදය පද්‍යපන්තියේදී ඒ කවියා උදෑසන දකින්නේ පෙරදිග ගොර හැඩි රකුසෙක් විදිහට. එතකොට සරල සාමාන්‍ය සිදුවීමක් සාහිත්‍යකරුවා අපූර්වත්වයකින් යුතුව දකිනවා. එතකොට කවියා තමන්ගේ අත්දැකීම් සහෘදයාගේ අත්දැකීමක් බවට පත් කරන්නට දරන උත්සාහයක් තමයි සාහිත්‍ය නිර්මාණයක් කියලා කියන්නේ. තමන් මොනවා හරි අත්දැකීමක් වින්දනම්, චමත්කාරයක් වින්දනම් ඒක සහෘදයාට ඒ ආකාරයෙන්ම දනවන්නට සාහිත්‍යකරුවා උත්සාහ කරනවා. එතකොට සාහිත්‍යකරුවෙකුට මේ සහෘදයාගේ හිත තුල, මනස තුල රසයක් උපදවන්න පුළුවන්. ඒක මවන්න පුළුවන්. මේකට අපි කියනවා චිත්ත රූප. එහෙමත් නැත්නම් සංකල්ප රූප. එහෙමත් නැත්නම් අපි මේකට කියනවා වාග් චිත්‍ර. එතකොට තමන් යොදා ගන්න රමණීය භාෂාව, කාව්‍යෝක්ති අන්න ඒව පාදක කරගෙන සාහිත්‍යකරුවට පුළුවනි සහෘදයාගේ සිත තුල චමත්කාරජනක, විස්මයජනක යමක් නිර්මාණය කරන්න. ප්‍රතිභාවක් කියලා කියන්නේ අපූරු වස්තු නිර්මාණය කරන්න කවියෙක්ට තියෙන වාසනා ගුණය. අනිවාර්යෙන්ම පුතේ සාහිත්‍යකරුවෙකුට සහජයෙන්ම අපූරු ප්‍රතිභා ගුණයක් තියෙන්නට ඕන. ඒ කියන්නේ මීට පෙර නොදුටූ විරු, නොඇසූ විරු අපූරු යමක් බිහි කරන්නට තියෙන ශක්තිය. එතකොට ඊළඟ කාරණාව තමයි දෘෂ්ටිය. සාහිත්‍යකරුවෙක් යමක් දෙස බලන ආකාරය, එහෙමත් නැත්නම් කවියාගේ දර්ශනය. කවීන් දෙදෙනෙක් එකම වස්තු විෂය දිහා එකම විදිහකට බලන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ මේ සාහිත්‍ය නිර්මාණ බිහි වුණු දාපටම්ම සුලභ මාතෘකාවක් තමයි අම්මා. හැබැයි අම්මා ගැන මෑත කාලයේ පවා සීමිත විදියට නිර්මාණ බිහි වුණා. ඒ එක නිර්මාණයක්වත් පුතේ එකට එකක් සමාන නැහැ. එකම වස්තු විෂය නමුත් නිර්මාණය එකිනෙකට වෙනස්. ඒ කියන්නේ එකම වස්තු විෂය දිහා කවීන් බලන ආකාර වෙනස් වෙන්නට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් සාහිත්‍යකරුවෙක් අනිත් අය නොදකිනා විදිහට ලෝකය දිහා බලන්නට හුරු පුරුදු වෙලා ඉන්නවා. ඊළඟ කාරණාව තමයි ව්‍යුත්පත්තිය. මේ සාහිත්‍ය ප්‍රතිනිර්මාණයේදී වැදගත් වන තවත් කාරණාවක් තමයි ව්‍යුත්පත්තිය. මේකෙදී සාමාන්‍යයෙන් කවියක ගුණ දොස් පිළිබඳ හොඳ අවබෝධයක් කවියට තියෙන්නට ඕන. කවියට පාවිච්චි කළ යුතු සුදුසු නුසුදුසු දේ, උචිත අනුචිත දේ තෝරා ගැනීමේ සහජ හැකියාවක් තියෙන්න ඕන. ඒක ගන්න පුළුවන් ඉගෙනුමත් එක්ක, කවිය පිළිබඳ බහුශ්‍රතභාවයත් එක්ක. අන්න ඒක නිසා අපි කියනවා නිර්මාණකරුවෙකුට හොඳ ව්‍යුත්පත්ති බුද්ධියක් තියෙන්නට ඕන කියලා. එතකොට නිර්මාණකරණයේදී ඊළඟට වැදගත් වෙන අනිකුත් ප්‍රධානම කාරණාව තමයි සතතාභ්‍යාසය, නිරන්තර අභ්‍යාසය. මේකෙදී උසස් නිර්මාණ පරිශීලනය කරන්න ඕන සාහිත්‍ය නිර්මාණකරුවේ. ඒත් එක්කම ස්වතන්ත්‍ර නිර්මාණ, ඒ කියන්නේ තමන්ගේ නිර්මාණ නිරන්තරයෙන්ම රචනා කරන්නට ඕන. අන්න ඒ විදිහට නිරන්තරයෙන්ම සතතාභ්‍යාසයේ නිරත වෙනකොට සාහිත්‍යකරුවෙකුට බොහොම පහසුවෙන් අපූරු නිර්මාණ කිරීමේ හැකියාව નિરાයාසයෙන්ම එනවා. එතකොට මේ පංචේන්ද්‍රයන් ඔස්සේ මේ ලබා ගන්න අත්දැකීම් සාහිත්‍ය නිර්මාණකරුවාගේ මනස තුල යම් කිසි විපරිණාමයකට පත් වෙලා රසවත් කාව්‍යෝක්තිත් එක්ක, උපමා රූපකත් එක්ක, ලස්සන පරිකල්පනයක් එක්ක සහෘදයාවිතට මුදා හැරෙනවා. මෙන්න මේක හරි ලස්සන හෘදමය සංවාදයක්, හදවත් අතර ඇතිවන සංවාදයක් මේ සාහිත්‍ය කියලා කියන්නේ. මම සාහිත්‍යකරුවෙක් නම් මම විඳපු අත්දැකීම මගේ මනස තුල පුංචි පුංචි වෙනස්කම් කීපයකට ලක් කරලා මම විසින් මගේ සහෘදයන් වෙත මුදා හැරෙනවා නම් අන්න ඒක සාහිත්‍ය නිර්මාණයක්. සහෘදයා පිනවන එක සාහිත්‍යකරුවගේ ඒකායන පරමාර්ථය කියලා අපි ඉස්සෙල්ලා කතා කරා. හැබැයි ඒ කාර්යය ඉටු කරන්න පුළුවන් ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුවෙකුට විතරයි. මේ ප්‍රතිභාපූර්ණ සාහිත්‍යකරුව නිර්මාණය වෙන්නේ දෘෂ්ටියත්, ව්‍යුත්පත්තියත්, ප්‍රතිභාවත්, සතතාභ්‍යාසයත් කියන හතරම එකට එකතු වුණු තැන. අන්න එතනදී මේ සාහිත්‍යකරුවා රසභාවපූර්ණ සාහිත්‍ය නිර්මාණ රාශියක් තුලින් සහෘදයා අපූරු ලෝකයකට අරගෙන යනවා. සාහිත්‍ය නිර්මාණ බිහිවෙන්නේ අපි ඉස්සෙල්ල කතා කරා අත්දැකීම්, එමත් නැත්නම් අනුභූතීන් පාදක කරගෙන. මේ අත්දැකීම් වලින් මේ විෂම සංකීර්ණ සමාජය, ඊළඟට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ආකල්පමය බව, ඊළඟට අදහස් වල තියෙන වෙනස්කම් පිළිබඳව අපිට අවබෝධයක් ගන්න පුළුවන්. සහෘදයාටත් ඕන කරන්නේ මින් පෙර නොදුටුවිරු නොඇසුවිරු චමත්කාරයක් රසයක් අත්විඳින්න. එහෙමනම් සාහිත්‍යකරුවට නිකම්ම නිකං අත්දැකීමක් සහෘදයා වෙත මුදා හැරලා තෘප්තිමත් වෙන්න බෑ. කවියගේ පරිකල්පන ශක්තිය කාව්‍ය නිර්මාණයේ සාර්ථකත්වයට අනිවාර්යෙන් බලපෑම් කරනවා. පරිකල්පනය කියලා කියන්නේ කවිය තමන්ගේ අත්දැකීම හිතින් මවා ගන්නවා. මවාගෙන හිත ඇතුලේ ඒක ප්‍රතිනිර්මාණය කරනවා. මේක බොහොම අපූරු ක්‍රියාවලියක්. එතකොට මේ නිර්මාණයේ රසවත්භාවය, චමත්කාරජනක බව, අපූර්වත්වය, සාර්ථකත්වය රඳා පවතින්නේ මේ සාහිත්‍යකරුවාගේ පරිකල්පන ශක්තිය මත. එතකොට මෙන්න මේ සියලුම කාරණාවල් එකතු කිරීමෙන් තමයි පුතේ සාහිත්‍ය නිර්මාණයක් බිහි වෙන්නේ. සාහිත්‍යකරුවෙක් තමන්ගේ නිර්මාණය සහෘදයාට යොමු කරවන මාධ්‍ය විදිහට භාවිතා කරන්නේ කවියගේ භාෂාව, සාහිත්‍යකරුවාගේ භාෂාව. එතකොට අනුභූතිය තමන්ගේ මනස තුළ පරිකල්පනය කරලා ඊළඟට ඒක විචිත්‍රවත් කරලා සහෘදයාට ප්‍රකාශ කරන්නේ මාධ්‍ය හරහා. එතකොට මෙන්න මේ සහෘදයාගේ හිතේ චමත්කාරය උපදවන මේ වාක් චිත්‍ර මවන භාෂාව කියන මෙවලමත් බොහොම හොඳට පරිශීලනය කරලා ඒක පරිස්සමට සහෘදයාට ලබා දීම සාහිත්‍යකරුවාගේ වගකීම. සාහිත්‍යකරුවෙකුට ගද්‍ය නිර්මාණවලදී නම් පුතේ සීමාවක් නැතුව වචන පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනවා. හැබැයි කවියට නම් එහෙම බෑ. කවියා භාෂාව භාවිතා කරන්න ඕන බොහොම අර පරිස්සමින්. එක වචනයකින් දෙකකින් ඉතා විශාල අර්ථයක් කුළු ගැන්වෙන්නට ඕන. ඊළඟට ආකෘතීන් වලට ඒක ගැළපෙන්න ඕන. ඒ කුඩා නිර්මාණය තුළ ලොකු කතන්දරයක් කියවෙන්නට ඕන. එතකොට මෙන්න මේ නිර්මාණවල සාහිත්‍යකරුවා ඉතාමත් උචිත සාහිත්‍යාංග එකතු කරලා තියෙන්න ඕන. සමහර වෙලාවට ගද්‍ය පද්‍ය කවියන් ධ්වනි පූර්ණ බව ඇති කිරීම සඳහා, ඒ කියන්නේ මේ නිර්මාණයේ රසවත් බව මිහිරි බව ඇති කිරීම සඳහා එලිසමය අනුප්‍රාස පාවිච්චි කරනවා. එලිසමය කියලා කියන්නේ එක තැනක සමාන අකුරු වලින් මුල, මැද, අග පටන් ගැනීම හෝ පවත්වා ගැනීම හෝ අවසාන කිරීම. අනුප්‍රාසය කියලා කියන්නේ එකම වචනය හෝ එකම අකුර හෝ නැවත නැවත යෙදලා එතනින් ඇතිවෙන පද සංඝටනාව, ඒ කියන්නේ පද එකට එක හප්පලා ඇති කරන රසය. එතකොට කවියක් නිර්මාණය කිරීමේදී ධ්වනි රසය ඉස්මතු කිරීමට කවීන් එලිසමය, අනුප්‍රාසය ආදී අලංකාර භාවිතා කරනවා. ඒත් එක්කම බලන්න පුතේ, සාමාන්‍ය සරල සිදුවීම්, ස්වභාවික සංසිද්ධීන්, සුලභ දේවල් ප්‍රාණාරෝපිතව, ඒ කියන්නේ පණ පොවල ඉදිරිපත් කරන්නට, සජීවී ලෙස ඉදිරිපත් කරන්නටත් සාහිත්‍ය නිර්මාණකරුවාට හැකියාව තියෙනවා. ඒ සඳහා ශබ්ද අර්ථ කියන ආකාර දෙකම හු භාවිතා කරනවා. ඔයාලට සාහිත්‍ය නිර්මාණ පරිශීලනය කරනවා නම් බොහෝම නිස්කාංශුවේ අවබෝධ කරගන්නට පුළුවන් මේ කවි නිර්මාණය තුළ, මේ සාහිත්‍ය නිර්මාණය තුළ කොයි විදිහටද අත්දැකීම අන්තර්ගත වෙලා තියෙන්නේ, ඒ අත්දැකීම කොයි විදිහටද රසවත් කරලා තියෙන්නේ, මොනවද ඒ අත්දැකීමට එකතු කරලා තියෙන්නේ. ඒක බොහෝම නිස්කාංශුවේ කරන්න ඕන වැඩක්. එතකොට මීට අමතරව කාව්‍ය නිර්මාණයක් ප්‍රතිනිර්මාණය කරලා සහෘදයාට ප්‍රේෂණය කරනකොට රූපකාලංකාර, උපමා ඒ වගේ දේවල් භාවිතා කරනවා. ඒක කාව්‍ය නිර්මාණවලට විතරක් නෙමෙයි, ගද්‍ය නිර්මාණවල පවා අපිට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට ධර්මසේන හාමුදුරුවන්ගේ සද්ධර්ම රත්නාවලිය තුළ ඉතා විශාල වශයෙන් උපමා දක්වලා තියෙනවා. ඒකට හේතුව තමයි ඒ උපමාත් එක්ක ඒක අහගෙන ඉන්න කෙනා, ඒ කියන්නේ ශ්‍රාවකයාට වාක් චිත්‍ර මවා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඉතා ගැඹුරු දහම් කරුණු බොහොම සරලව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. එතකොට සාහිත්‍යකරුවා මෙන්න මේ විදිහට අර්ථය තීව්‍ර කරන්න මෙන්න මේ උපමා, රූපක, කාව්‍යෝක්ති මේ වගේ දේවල් ගද්‍ය පද්‍ය සඳහා එක්කාසු කරනවා. ඒ වගේම මේවට භාවිතා කරන තව තවත් කාව්‍ය අලංකාර දකින්න තියෙනවා. උදාහරණයක් විදිහට ස්වභාවෝක්ති අලංකාර. ඒ කියන්නේ විසිතුරු රසවත් යෙදුම් නැතුව පවතින දේ ඒ විදිහටම ඉදිරිපත් කිරීම. ඊළඟට උත්ප්‍රේක්ෂා අලංකාර. ඊළඟට අතිශයෝක්ති අලංකාර. මේ වගේ බොහෝ කාරණා ඉදිරිපත් කරනවා නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ තුළදී. එහෙමනම් දරුවනේ, අපි අද කතා කරා අත්දැකීමක් ලබා ගන්න හැටි. අත්දැකීමක් සාහිත්‍ය නිර්මාණකරුවාගේ මනස තුළ කොයි විදිහටද ප්‍රතිනිර්මාණය වෙන්නේ? ප්‍රතිනිර්මාණය වෙලා ඒක සහෘදයාට පාඨකයාට ප්‍රේෂණය වෙනකොට මොන වගේ වෙනස්කම්ද ඇති වෙන්නේ? ඊළඟට සහෘදයා සහ සාහිත්‍යකරුවා අතර තියෙන සම්බන්ධය මොන වගේද? මේ දෙදෙනා අතර තියෙන ආකල්පමය සමානකම මොන වගේද කියලා. එහෙමනම් මං හිතනවා මේ අත්දැකීම් ප්‍රතිනිර්මාණය කියන පාඩම් කොටසේ අපි මේ වැඩිදුරටත් කතා කරපු කාරණාවලින් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ඇති කියලා. එහෙමනම් අදට අපි සමුගන්න තමයි මේ සූදානම. ආයමත් දවසක රසවත් පුනරීක්ෂණ පාඩමකින් මේ විදිහටම හමු වෙන බලාපොරොත්තුවෙන් අදට අපි ඔයාලගේ ගෙදරින් යනවා. මේ පාඩම ඉදිරිපත් කරන මම මාර හල්ලල මහවිද්‍යාලයේ සිංහල ආචාර්යනි DGK සුරන්දි දිල්රුක්ෂි. එහෙමනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.